පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිරිපාල ගම්ලත් මහතා රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අසීම හේතු වෙන්නේ නැති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 127 3 විධි විධාන ප්‍රකාරව 20/22 නොවැම්බර් 25 වන දින තේරීම් කාර්යක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මිලන් ජයතිලක මහතා එම කාර්යක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍ය
ගරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ කියා යෝජනා කරමි.
සෞඛ්‍යමත්තුමා
කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ කියා යෝජනා කරමි.
රැවිලි කර්මාන්ත මහත්මිය
කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභාව වාර්තා පිළිගැනීම වාරි මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවේ වාර්තාව රොෂාන් රණසිංහ මහත්මයා. ජගත් සමරික්‍රම
ගරු කතානායකතුමනි, වාරි මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2018 වර්ෂයේ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ 2018 සහ 2019 වර්ෂයේ සඳහා සෙන්ට්‍රල් ඉංජිනේරින් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වාර්තාව ගරු
කතානායකතුමනි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2017 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. පෙත්සම් පිළිගැනීම විජිත හේරත්නතුමා.
ගරු කතානායකතුමනි, ගණේමුල්ල කොස්සින්න අංක 281 ඇල ඉරක්සී ධර්ම ස්ථානයේ පදිංචි සංජය හේවා බබරන්දගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
අජිත් මාන්න පෙරුමැතුමා.
ගරු කතානායකතුමනි, දෙවලපොළ වඩුමුල්ල අංක 55 එක ධර්ම ස්ථානයේ පදිංචි ගාල්ලගේ අමරනන්ද ආර්යරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පානදුර අලුබෝමුල්ල ෆෝට් පාක් කෝණ බෝධිරුක්කාරාම පාරේ යන ලිපිනෙහි පදිංචි NLD හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
සුදෙත් මංජුල මෙතුමා.
ගරු කතානායකතුමනි, අවිස්සාවෙල්ල තල්දුව ගුරුගල්ල පාර අංක 552 ඒ ධර්ම ස්ථානයේ පදිංචි LPMR ජයවර්ධන මහතාගෙන් ලැබුණ පෙත්සමක් සහ රුවන්වැල්ල මොරාවත් යන ලිපිනෙහි පදිංචි RA ප්‍රසන්න සමරසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ 1 ඉදිරිපත් කරමු.
සභාව එකඟද?
ආයි.
අංක 2.
අද දින න්‍යායපත්‍රයේ 2 පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව ඉදිරිපත් කරමු.
සභාව එකඟද?
ආයි.
අංක 3.
ගරු කතානායකතුමනි, බැංකු කරන නිසා මුල්‍ය සේවා පිළිබඳ කාර්යක සභාව ඉදිරිපත් කරමු.
සභාව එකඟද?
ආයි.
අංක 4.
අද දින න්‍යායපත්‍රයේ අංක 4 ආර්ථික ස්ථායීකරණ පිළිබඳ කාර්යක සභාව ඉදිරිපත් කරමු.
සභාව එකඟද?
ආයි.
අංක 5.
කපහ ක්‍රම හා විධි පිළිබඳ කාර්යක සභාව ඉදිරිපත් කරමු.
දිනට නියමිත කටයුතු විසර්ජන 50/7 11 වෙනි වෙන් කළ දිනය කාර්යක සභාව. විසදින 50/10 20/23 කාර්යක සභා අවස්ථාව ගරු අලවතු වල මෙතුමා.
ගරු කතානායකතුමනි
සමාවෙන්න. පළමුවන උපලේඛනයේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 130 236 253 සිට 279 දක්වා, ශීර්ෂාංක 312 සිට 319 දක්වා සහ ශීර්ෂාංක 321 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංක 194 සහ 219 සලකා බැලීම.
ගරු කතානායකතුමනි, 2023 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 22/11/26 සෙනසුරාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 130, 236, 253 සිට 279, 312 සිට 319, 321, 194 සහ 219 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානිකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුරාවර්තන වියදම් හා මුල්‍ය ධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මෙම අමාත්‍යාංශය පළාත් සභා, පළාත් පාලන, ඒ වගේම රාජ්‍යාංශය සුදේශ කටයුතු, ඒ වගේම ක්‍රීඩා හා යෞවන කියන අංශයන් ගණනාව සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන වෙලාවේ කාරක සභා අවස්ථාවේ විශේෂයෙන්ම මේ විවාදය ආරම්භ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරනවා. මෙම අමාත්‍යාංශයේ පසුගිය කාලේ 2016 ඉඳලා රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරන්න ලැබීම තුළින් විශේෂයෙන් මම මතක් කරන්න ඕනි, මේ අමාත්‍යාංශයේ භාරව කටයුතු කරන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා. ඒ නිසා විෂයන් ගණනාවක් මේ රටේ ජනතාවට බලපාන කාරණා මේ අමාත්‍යාංශයට අදාළව තියෙනවා. එක පැත්තකින් ග්‍රාම නිලධාරීතුමාගේ ඉඳලා අමාත්‍යාංශයේ ලේකම් දක්වා, ඒ වගේම දිසාපති කාර්යාලය දක්වා ඔබතුමාගේ අමාත්‍යාංශයට අදාළව රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අනිත් පැත්තෙන් පළාත් පාලන ආයතන, රටේ තියෙන නගර සභා, සුළු නගර සභා, මහනගර සභා, ඒ වගේම ප්‍රාදේශ සභා, ඒ පළාත් පාලන විෂයත් පළාත් සභා විෂයත් මේ සියල්ල මේ අමාත්‍යාංශය යටතට ගැනෙනවා. එතකොට ප්‍රාදේශීය පරිපාලනය, ඒ වගේම රාජ්‍ය පරිපාලනය සියල්ලම එක පැත්තකින් රාජ්‍යාංශයත් අනිත් පැත්තෙන් මහජන නියෝජ්‍යයන් හා සම්බන්ධ කරගෙන කෙරෙන කාර්යනොත් ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මම පැහැදිලිව කියන්න ඕනේ, මේ වෙලාවේ මම මුලින්ම එන්න කැමති පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට පළාත් සභා දීර්ඝ කාලයක් පළාත් සභා මහජන නියෝජ්‍යයෙන් තොරව ක්‍රියාත්මක වෙනවා. ඒක ඔබතුමා දන්න කාරණයක්. මොකද මේකට ඇත්තටම අද සිදුවෙලා තියෙන තත්ත්වය ඉතාමත් අවාසනාවන්තයි. මොකද මැතිවරණයක් තියන්න ක්‍රමවේදයක් නැති වෙලා තියෙනවා. මොකද මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් යම් යම් තීන්දුව තීරණ අරගෙන ඊට පස්සේ සීමා නිර්ණය කරා. පහුගිය රජේ කාලේ සීමා නිර්ණය කරාම ඒ යෝජනාව ඉදිරිපත් කරව ඇමතිතුමාගේ ඉඳලා සියලු මන්ත්‍රීතුමාලා ඒකට විරුද්ධ වුණා. ඉතින් පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි ඒ සීමා නිර්ණ කොමිෂමේ වාර්තාවේ ඒ සීමා නිර්ණයන්. ඉතින් ඒකට සියලු දෙනාම විරුද්ධ වීම තුළ අද පළාත් සභා මැතිවරණය අවුරුදු ගානකින් කල් ගිහිල්ලා තියෙනවා මහජන නියෝජ්‍යව නැතුව. දැන් අද අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ගරු අගමැතිතුමනි, ඔබතුමා යටතේ පළාත් පාලන මැතිවරණය දැන් අවුරුද්දකින් කල් දාලා තියෙනවා ඇමතිතුමාට තියෙන බලතල අනුව. එතකොට ලබන වසරේ මාර්තු වලට කලින් මේ මහජන නියෝජ්‍යයන් තෝරාගෙන පළාත් පාලන ආයතන අපි සක්‍රිය කරන්න ඕනේ. මොකද මේක ඉතාමත් වැදගත්. මොකද මහජනතාවගෙන් තෝරා ගන්න ආයතන අපි කල් දදා ඒවා යවක් කාලේ, එහෙම නැත්නම් ඒවා ඒ කාල සීමාව තුළ අපි මැතිවරණ පවත්වා නැතුව යනවා කියන්නේ ඒක ඉච්චන හොඳ තත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පටහැනි ක්‍රියාවලියක්. ඇමතිතුමාට බලතල තියෙනවා කියලා එක අවුරුද්දක් දික් කරලා දැන් මේ තවදුරටත් මේක දික් කරනවා කියන එක නම් මම හිතන්නේ දැන් හැබැයි ඇවිල්ලා තියෙන පොඩි තැනකට. දැන් පළාත් සභා මැතිවරණයේ අද දින නියමයක් නැතුව කල් ගිහිල්ලා තියෙන්නේ මේ සීමා නිර්ණය කිරීම තුළින් ඒ මැතිවරණ ක්‍රමයේ පවත්වන්නේ කොහොමද කියලා අපි පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිෂමට කරන ක්‍රමය ගැන අපි දැනුම් දීමක් කරලා නැහැ. දැන් මේ ප්‍රාදේශ සභාවකටත් ඒක ඇවිල්ලා තියෙනවා දැන්. ඒ නිසා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ඔබතුමා අගමැතිවරයා හැටියට මේ රටේ දීර්ඝ කාලයක් දේශපාලන නිරත වෙලා ඉන්නවා විපක්ෂයේ ඒ වගේම දැන් ආණ්ඩු පක්ෂයේ ඒ වගේම ඔබතුමාගේ ප්‍රියතුමත් මේ රටේ දේශපාලනය කරපු දවන්ත පුජ්‍යලෙක්. ඒ නිසා ඔබතුමා මෙන්න මේ මහජන නියෝජ්‍යන් පත් කිරීමේ ඒ ප්‍රජාචන්ත්‍ර අයිතිය වෙන ක්‍රමයකින් එහෙම නැත්නම් වෙනත් උපක්‍රම යොදාගෙන ඉස්සරහට දාන්න කල්පනා කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා අගමැතිතුමා. මං හිතන්නේ බුදුහාම උපක්‍රමශීලීව ඒක කරන්න උත්සාහ ගනී කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි මම කිව්වේ මම විශ්වාස කරනවා එතුමා හැම කරන එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අද රටේ ජනතාවගේ ජනමතය අත්‍යවශ්‍ය වෙලාවක්. අද රට කොතන තියෙන කියලා අපි කවුරුත් දන්නවා. අද මේ රටේ දැන් මාස කීපයකට ඉස්සල්ලා රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරගත්ත ජනාධිපති රටේ ජනතාව ජනාධිපති මන්ත්‍රිය ළඟට ගිහිල්ලා පළවා හැරලා තියෙන අවස්ථාව. ඉතින් ඒ තුල විවස්සානුකූලව විවස්සාව අනුව අලුත් ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරලා තියෙන වෙලාව. ඒ නිසා අපි මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන්න දිගින් දිගටම ලෑස්ති විය යුතු නැහැ කියන එක මම පැහැදිලිවම කියන්න ඕනි. දැන් මේ මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් තව කාරණා කීපයක් තියෙනවා. දැන් ප්‍රධාන හේතු හැටියට දන්නවා තියෙන්නේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වුණා කියලා. අපි පිළිගන්නවා. ඒක වැරද්දක්. 4000ක් තිබුණු මන්ත්‍රී සංඛ්‍යාව පළාත් පාලන ආයතනවල දැන් 8000 දක්වා වැඩි වෙලා තියෙනවා. දෙගුණයක්. හැබැයි බලන්න පළාත් පාලන දැන් මෙතන සුසිල් මැතිතුමත් ඉන්නවා. එතුමත් මං ඉදලා කෝට්ටේ නගර සභාවේ හිටියා. ගොඩක් දෙනෙක් පළාත් පාලන ආයතනයෙන් ආපුවයි මමත් ප්‍රාදේශ සභාවෙන් ආවේ දේශපාලන 91 දී. ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනි ප්‍රේමදාස මැතිතුමා පළාත් පාලන ඇමතිවරයා හැටියට. එතකොට එතුමාගේ නියෝජ්‍ය ඇමතිවරිය මගේ පියා. එතුමා තමයි මේ පළාත් ප්‍රාදේශ සභාව පනත ගෙනාවේ. මේ පනත එතුමා අධ්‍යක්ෂින් ඇතිපුජ්‍යලෙක් හැටියට නගර සභාවේ ඉඳලා උපනගරාධිපති හැටියට ඉඳලා දේශපාලන දීර්ඝ අධ්‍යක්ෂකමක් තියෙන පුජ්‍යලෙක් හැටියට තමයි මේ පනත හදලා තිබුණේ. මොකද පළාත් පාලන ආයතන ඉස්සර නගර සභා ගම් සභා ක්‍රම තුල නිරන්තරයෙන් සභාපතිලා වෙනස් වුණා. ඉතින් ඒවා ඔක්කොම අධ්‍යක්ෂින් ඇතුව තමයි ප්‍රාදේශ සභා පනත හදලා තියෙන්නේ. ඒ හදපු පනත වෙනස් කරලා දැන් අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස් කරන වෙලාවත් අපි ආණ්ඩුවේ හිටියත් අපි ඒකට විරුද්ධ වුණා. ඔබතුමාටත් වගකීමක් තියෙනවා. ඔබතුමා මේ කමිටුවේ සභාපති හැටියට හිටපු නිසා අපි පැහැදිලිවම කියන්න ඕනි මේකෙදි බලලා තියෙන මොකද්ද? මේකෙදි මට පේන විදිහට බලලා තියෙන කොට්ටාස ගැන විතරයි. අනිත් එක දැන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශ සභාව කියන්නේ ග්‍රාම සේවා වසම් 30ක් එහෙම නැත්නම් 40ක් 50ක් තියෙන කොට්ටාසයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාල එක පළාත් පාලන ආයතනයක් තියෙනවා දෙකක් තියෙනවා. එතකොට එහෙම එක මේ මනාප ක්‍රමයේ තුල කාටවත් එහාම යන්න අපහසුකමක් නැහැ. ඒක පාර්ලිමේන්තු ඡන්දරේ වෙනම දෙයක් දිස්ත්‍රික්ක පුරා දුවන්න ඕනේ කියනවා. පළාත් සභා ඡන්දරේ දිස්ත්‍රික්ක පුරා දුවන්න ඕනේ කියනවා. නමුත් පළාත් පාලන මැතිවරණ එහෙම එකක් නැහැනේ. මේ ග්‍රාම සේවක කොට්ටාස 30ක් 40ක් අපි කවුරුත් අපේක්ෂක හැටි ඉදිරිපත් වුණත් එයා දන්නා දුන්නා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මේ මේකට මේ ගත්ත තීන්දුව මං හිතන්නේ කොහෙම කෙසේවත් අපිට සාධාරණීකරන්න පුළුවන් කියලා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ ක්‍රමය මම විශ්වාස කරනවා තරුණයන් 40ක් නියෝජනයක් තිබුණා. දේශපාලන තරුණ විශාල පිරිසක් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ හරහා ආවා ඉස්සරහට. එතකොට ඒවා දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා විශාල පිරිසක් පළාත් පාලන ආයතන හරහා ආපු අය. ඉතින් එතකොට අද ඒ නියෝජනය අද අයින් කරලා තියෙනවා. ඒසාගරු අපිටුමනේ මේ මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පළාත් පාලන ඡන්දය ළඟ නියමිත නිසා ඔබතුමාලාට මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරන්න අවශ්‍ය නම් හොඳ යෝජනාවක් තියෙනවා. අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙන් නැවත මේ මැතිවරණේ පරණ ක්‍රමයට අරන් යන්න. පරණ ක්‍රමයට අරන් ගියාම ආපහු 4000 වෙනවා. ඒක හරි ලේසිම ක්‍රමේ. අය සීමා නිර්ණය කර කර ඉන්න ඕනේ නැහැ. ග්‍රාම සේවක කොට්ටාසන සීමා නිර්ණය කරන්න ගියොත් අර පළාත් සභා මැතිවරණ වෙච්ච දේ වෙන්නේ. ඒ නිසා මෙන්න මේක ඔබතුමා අවධානය යොමු කරලා පරණ ක්‍රමේ කවුරුත් වැරදි කිව්වේ නැහැ ජනතාව. අපි මේ හිතලා දේශපාලඥ හැටියට ඒක තුල යම් මොකද පළාත් පාලන ආයතනයේ කියන්නේ කුඩා ප්‍රමාණයක් වපසරියක්. ඒ වපසරිය තුල ඒ දාන අපේක්ෂක කණ්ඩායම අනිත් එක ඒ ලැයිස්තුවට ওই පළාත් පාලන මැතිවරණයේ ක්‍රියාත්මක කිරීමේදී අපිට සියලු ඒ කොට්ටාසය තුල ඉන්න සියලු ජාතීන් සියලු ආගමිකයන් ඒ හැම අවස්ථාවෙම ඉඩ තිබිලා තිබුණා ලැයිස්තුවට දාන්න. දැන් ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. දැන් මගේ ආසනේ ප්‍රාදේශ සභාව මාවතකම ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල දමිල ඡන්ද දෙනවා 6000ක්. හැබැයි මේ කොට්ටාස ක්‍රමයේ තුල අපේක්ෂකෙක් ඉදිරිපත් කළත් ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැහැ. අන්න ඒ වගේ අසාධාරණයක් තියෙනවා. නමුත් පරණ ක්‍රමයේ තුල අපි පරණ තිබුණු ප්‍රේමදාස මහත්මයා කාලේ 87 අංග 15 දරන පළාත් පාලන පනතෙන් ඒ තිබුණු ඡන්ද ක්‍රමයේ තුල මම ඔබතුමාට කියන පැහැදිලිවම ඒ අවස්ථාව තිබුණා ඒ අයට ඇතුල් වෙන්න. එහෙනම් මේ ක්‍රමයේ තුල ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. සීමා නිර්ණය කිරීමේදී විශාල අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. ඒක සාධාරණ නෑ. පළාත් පාලන ආයතනවල උනේ මොකද්ද? මන් දැන් අපි මේක ඡන්ද තියලා පත් කරාට පස්සේ දෙගුණයක් බවට පත් වුණා. එතකොට ප්‍රාදේශීය සභාවල තිබුණු ඒ සභා ශාලාව මදි වුණා. එතකොට ඒක ලොකු කරන්න සිද්ධ වුණා. මොකද 10ක් කිරිමු දන 20ක් වුණා. 20ක් කිරිමු දන 40ක් වුණා. දැන් කොළඹ නගර සභාවේ 100 ගාණක් ඉන්නවා. මේ 50 ගාණක් කිරිමු තැන. ඒ වගේ හැම තැනම මේක දෙගුණයක් දක්වා වැඩි වුණා. ඉතින් ඒ නිසා අද රටේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. අද මේ අලුත් තත්ත්වයක් එක්ක මේ තරම් විශාල ප්‍රමාණයක් මහජන නියුක්ති අවශ්‍යයිද කියලා. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ කාරණාව අපි සාකච්ඡා කළා. අපි සියලු දෙනාම අපි විපක්ෂයක් හැටියට පැහැදිලිවම කියනවා. අපි විපක්ෂ නායකතුමා එවක අපේ කණ්ඩායම අපි කීපිටම් මේ ගැන සාකච්ඡා කළා. අපි ලෑස්ති ඕනම වෙලාවක අපි සූදානම් ඕනම වෙලාවක අපි දන්න මේ අනිකුත් පක්ෂවල නායකයින් ගොඩක් දෙනෙක් කැමති පරණ පළාත් පාලන ඡන්ද ක්‍රමයට යන්න. එහෙනම් අපි සාකච්ඡා කළා ඉතාම සාධනීයව අපි රටේ ජනතාවගේ මේ අවස්ථාව ජනතාවට ඒ අවස්ථාව ලබා දීලා අපි පරණ ක්‍රමයට ගිහිල්ලා මේක ඉතා ඉක්මනින් මේ ඡන්දේ කල් දාන්න නැතුව පත් කරන අවස්ථාවක් තියෙනවා. ඒ ගැන ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම අද මේ වෙනකොට පළාත් පාලන ආයතනවල මම පැහැදිලිවම කියන්න ඕනි නිලධාරීන් ඒ වගේම මේ ඉන්න නගරාධිපතිලා සභාපතිලා මේ කාලේ ඉක්ුත් වෙලා දැන් ඉන්නේ අවුරුදු 4කින් ඡන්ද තියනවා. දැන් අවුරුදු 5ක් ඉන්නවා. මේවයි දූෂණ මංචා ගණනාවක් තියෙනවා. මේකත් හේතුවක් වෙලා තියෙනවා මේ ඡන්ද කල් දැමීමේ. මොකද තමන්ට දිගටම ඉන්න පුළුවන් කියලා හිතනවා මානසිකත්වයේ. ඉතින් ඒ නිසා මේ නගර සභාවල අපි වැහැදිලිවම කියනවා අද ලෝකුත් අවස්ථාවල අපි දකිනවා ජනතාවට සහන සලසන්න තියෙන මේ ආයතන ජනතාවට විරුද්ධව වැඩ කරනවා. ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ මේ ආයතන වලින්. දැන් ගොඩක් පළාත් පාලන ආයතන වල මේක එපා වෙලා තියෙන ජනතාවට ඒ දඬුවම්පත් වෙලා තියෙනවා. මොකද හැම දෙයකටම මුදල් ලබා ගැනීම පගාව මේ ඉස්සරහට දාගෙන තමන්ට අවශ්‍ය ප්ලෑන් එකක් අනුමත කරගන්න මේ හැම දෙයකදීම අද මුදල් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගැනත් හොයලා බලන්න ඔබතුමා ඇමතිවරයා හැටියට. මොකද පළාත් පාලන ආයතන වලින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සේවාව ඉෂ්ට වෙනවද කියන එක අද ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ ඡන්දේ කල් දමමින් ඉන්න අයම නැවත වතාවක් කාලේ ඉක්ුත් වෙලා තියෙද්දි ඒ අය ඒ තනතුර ඉදීම මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි දෙන්න ඕනේ ජනතාවට අවස්ථාව. ජනතාවට අවස්ථාව දුන්නා නම් ජනතාව තෝරගනී කවුද සුසුසා කියලා. මේක දේශපාලනට වඩා එහා ගිය දෙයක් පළාත් පාලන ආයතන කියන්නේ. අන්න එතෙන්ද අපි යන්න අවශ්‍ය කාලය අද ඇවිල්ලා තියෙනවා. මොකද පහුගිය අවස්ථාවේ සිදුණු සිදුවීම් දිහා බැලුවාම අපි මේවා පාග අර වතුර යටට බෝලයක් දානවා වගේ අපි තල්ලු කර කර හිටියට වැඩක් නැහැ. ඒක හැම වෙලේම උඩට එනවා. ඒ නිසා භයානක තත්ත්වයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම කියනවා පළාත් පාලන මැතිවරණ ඉතාමත් ඉක්මනින් තියන්න අවශ්‍ය වැඩපිළිවෙල රජයේ පැත්තෙන් කරන්න. මැතිවරණ කොමිසම ලෑස්ති වෙලා ඉන්නවා ඒ මැතිවරණේ පවත්වන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕනි විශේෂයෙන්ම ඔබතුමා යටතේ තියෙන සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ යටතේ ග්‍රාම නිලධාරි කොට්ටාස 14022ක් මම හිතන්නේ ඒක තව එහා මෙහා වෙලා ඇති. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336ක් ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් යටතේ ජනතාවගේ පරිපාලන ක්‍රියාවලිය සිදු කරනවා. දැන් මේකෙදි මතක් කරන්න ඕනි දරු ඇමතිතුමනි අද මේ වෙනකොට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336 තුල සෑම දවසකම සඳුදා ඉඳලා ජනතාව එක් රැස් වෙනවා තමන්ගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගන්න. ගරු අගමැතිතුමනි ඔබතුමාගේ අවධානයට මේක මේ එන අයගෙන් අපි දන්නවා දවසකට 300ක් 400ක් 500ක් 1000ක් වෙන්න පුළුවන්. මේ එන අයගෙන් ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ කී දෙනෙකුටද? මෙන්න මේක ඉතාමත් වැදගත්. අද නිලධාරි බැලුවාම නොයෙකුත් අංශයෙන් ගමට නිලධාරි ගණනාවක් ඉන්නවා. ග්‍රාම නිලධාරි ඉන්නවා, සංවර්ධන නිලධාරි ඉන්නවා, සමෘද්ධි සංවර්ධන නිලධාරි ඉන්නවා, කෘෂි කර්ම නිලධාරි ඉන්නවා. මේ වාගේ නිලධාරි 9 දෙනෙක් විතර දාලා තියෙනවා. නමුත් ඇත්තටම බැලුවාම රටේ ජනතාවගෙන් 14 දෙනෙකුට මොකද රටේ සමස්ත ජනතාවගෙන් අපේ රාජ්‍ය නිලධාරි ගාන බෙදුවාම එන්නේ 14.0 ගාණක්. ඒ කියන්නේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් 14 දෙනෙකුට එක්කෙනෙක් රාජ්‍ය නිලධාරී බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ මේ 14 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් 14 දෙනෙක් බලා ගන්න එක්කෙනෙක් ඉන්නවා රාජ්‍ය නිලධාරීන්. අපි බලන්න ඕනේ මේක නියම විදිහට කළමනාකරණය කරගන්න. එහෙම නැත්නම් මේකේ ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ හැම කෙනාටම වේතනයක් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. ඉතින් ඒ සේවාව ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවද? ඒ නිසා අද මේ වෙනකොට අපි දන්නවා උපාධිධාරීන්ට අපි සංවර්ධනධාරී තනතුරු දෙනවා. ඒක උපාධිධාරීක වරදක් නෙමෙයි. දීලා අපි වැඩක් එයාට බාර දෙනවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ඉන්න 300ක් 400ක්. ඒ අයට මොකද්ද තියෙන වැඩේ? අඩු ගානේ ඉන්න තැනක්වත් තියෙනවද? ඉතින් ඒ නිසා මේවා හරි විදියට කළමනාකරණය කරලා මේ සම්පත් අපි ප්‍රයෝජනෙට ගන්න ඕනේ. මම නම් විශ්වාස කරනවා ඇත්තටම උපාධියක් අරගෙන රටේ ඉඳ සිසුල්ප දෙනෙකුටයි අවස්ථාව ලැබෙන්නේ. එයා ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රජයට කොටුනහම අවුරුදු ගණනාවකට එයාගේ ජීවිතේ එතනින් රුපියල් 30,000කට 40,000කට සම්පූර්ණයෙන්ම හිර වෙනවා. ඒකෙන් අපේ රටට බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනයක් අපිට ක්‍රියාත්මක කරගන්න බෑ. ඒ ක්‍රමය වැරද්දක් තියෙනවා. ඒ ක්‍රමය තුල විශාල වැරද්දක් තියෙනවා. ඒක එක ආණ්ඩුවක් නෙමෙයි, ඔවුතුමාලගේ ආණ්ඩුවත් අපේ පෞගිය කාලේ ආණ්ඩුවත් ඔය දෙගොල්ලම එකතුලා ඕක තමයි කරේ. නමුත් ඒක දැන් හරියන්නේ නැහැ. අපි මේක වෙනස් වෙන්න ඕනි. අපි මේ தත්ත්වයේ දිගටම අරන් ගියොත් මේක පවත්වාගෙන යන්න බැරි දඬපත් වෙනවා. දැන් ඔබතුමා දන්නවා රාජ්‍ය සේවය අද ප්‍රමාණවත් වශයෙන් වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 16ක් 15.5ක් විතර ඉන්නවා. එතකොට මේ අය ගෙන් ගන්න කාර්යභාරය අපි රටට සංවර්ධනයට රට ඉස්සරහට යන්න රටේ ජනතාවගේ සේවාවන් වැඩි දියුණු කරගන්න සිද්ධ වෙනවද කියන ගැටලුව අද ඇති වෙලා තියෙනවා. මේ එකක් නෙමෙයි මේ ජනතාවගේ පීඩනේ, මේ හැම එකක්ම. දේශා ගරු අගමැතිතුමනි, මෙන්න මේවා සම්බන්ධයෙන් නැවත හිතා බලලා අපේ රටක් හැටියට අපි ඉස්සරහට යනවා නම් මේම අවශ්‍යද කියලා අපිට හිතෙනවා. මොකද අපි දැක්කා අද විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යාලයකන දිහා බැලුවාම අපි විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සේවාවේ ඉන්න නිලධාරි ඒ සංගමේ නිලධාරිස්සක සාකච්ඡා කරා. ඒ වගේම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරපු නිලධාරි ගණනාවක් එක්ක අපි සාකච්ඡා පවත්වලා තියෙනවා. අපිට ඒ සාකච්ඡා වලින් හැඟී ගියේ රාජ්‍ය සේවයේ අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙනකොට මේ කාර්යයන් ඉෂ්ට කරගන්න ලක්ෂ 8ක් 9ක් ප්‍රමාණයක් කියලා. එහෙනම් අපි වැඩියෙන් රජයන් විසින් වැඩියෙන් මේක පුළුල් කරගෙන තියෙන අවශ්‍යතාවය අනුව නෙමෙයි රාජ්‍ය රැකියා ලබා දෙන වැඩපිළිවෙල යටතේ. දැන් ඒ தත්ත්වය තුල ගිහිල්ලා අද අමාරු වෙඩලා තියෙන රටේ ජනතාව. රටේ ජනතාව ඉතාම අමාරු තැනකට වැඩලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයා අද අමාරු වෙඩලා තියෙනවා. රාජ්‍ය සේවකයා අද අමාරු වෙඩලා කියන්නේ දැන් අද රාජ්‍ය සේවකයා ලබන වැටුප අද ප්‍රමාණවත් ජීවත් වෙන්න. දැන් යාලා ගොඩක් දිනෙකට ණය ලබා දුන්නා. බැංකු ණය අරන් තියනවා ගෙවල් හදන්න. ඒ අද මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ පඩිය සම්පූර්ණයෙන්ම දැන් ණය වාරික ගාන පොලිය විතරක් නෙමෙයි වාරිකත් වැඩි වෙලා පොලිය අනුපාතය වැඩි වෙලා අද ජීවත් වෙන්න බැරි තැනට රාජ්‍ය සේවකයා වැටලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා සියල්ල ගැන අපි නැවත සොයා බලන්න ඕනේ. සොයා බලලා රටට ජනතාවට ඒ වගේම රාජ්‍ය සේවකයාට ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න අපිට හිතන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද අද විශේෂයෙන්ම මේ ඇතුණු தত্ত্বය අපිට නැවත හිතන්න අවස්ථාවක් දීලා තියෙනවා. අද රටේ ජනතාවත් රාජ්‍ය නිලධාරීනුත් විශ්‍රාමිකයොත් මේ සියල්ල නැවත හිතන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට අරගෙන මේ කලමනාකාරීත්වය රජයේ වැඩ කරන කණ්ඩායමත් එක්ක මේ කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ කියලා අලුත් සැලැස්මක් ඔබතුමාට හදන්න වෙයි. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද විශ්‍රාමිකයා දවුතුමා වළඳ විශ්‍රාමිකයා අද ඉසාමත් අපහසු තැනකට පත් වෙලා තියෙනවා. සමහර විශ්‍රාමිකයන් මම එක උදාහරණයක් කියන්නම් ඔබතුමාට. සමහර විශ්‍රාමිකයන්ට තමන්ට ලැබෙන වැටුප තමන්ට අවශ්‍ය බෙහෙත් ටික ගන්න මදි වෙලා තියෙනවා. මොකද මේ කඩාවැටීම තුළ මේ බංකලොත් භාවය තුළ අද රටේ මුදල් වල ඒකකේ අගය අඩු වෙලා තියෙනවා. රුපියල් 500කින් ගන්න බඩුව ගන්න බෙහෙත් ටික ගන්න අද රුපියල් 2500ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තුල විශ්‍රාමිකයාට තමයි විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ தත්ත්වය තුල මේ බංකොලොත් භාවය තුල මේ මුදල කඩාවැටීම තුල මේ උද්දමනයේ ඉහළ යාම තුල ඒකේ අමාරුමකම ලැබිච්ච කණ්ඩායම් දෙකක් ඉන්නවා මේ රටේ. එක කණ්ඩායමක් තමයි දරුවන්, පාසල් යන දරුවන්, ඒ වගේම මන්දපෝෂණයට ලක් වෙලා ඉන්න දරුවන්. හැබැයි ඒ වගේම තමයි ඊළඟ කණ්ඩායම තමයි වැඩිහිටියන්. මේ වැඩිහිටියන්ගේ වැඩි දෙනෙක් විශ්‍රාමිකයන්. රජයේ විශ්‍රාම වැටුප මම එක උදාහරණයක් කියන මාවතකම පාමසිරි ගියාම මගේ තමත් විශ්‍රාමිකයෙක් ඒ වෙලාවේ අවස්ථාවට සහභාගී වුණා. එයත් එතන හිටියා. එතකොට ගුරුවරියක් විදුහල්පතිතුමියක් එයාට බෙහෙත් ගන්න ගියාම පාමසියේ ඒ බෙහෙත්වල බිල රුපියල් 16,700යි. එතකොට ඒ ගුරුතුමිය කිව්වා මට 16,700ක් ගෙවන්න නැහැ. මට තව වැඩ කරගන්න තියෙනවා. මාසික බෙහෙත් තමයි ඒ ගාන. මට දෙන්න බෙහෙත් 8,000ක. එතකොට ඒ පාමසියේ වැඩ කරන කෙනා ඇහුවා 8,000ක බෙහෙත් අරන් කොහොමද සති දෙකකටද බෙහෙත් ගන්න කියලා. නැහැ මම මේ බෙහෙත් දවසක් කර දවසක් බොනවා. අද ඒක තමයි ඇත්ත தත්වේ. ඒ කියන්නේ එතෙන්ද වැඩිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ தත්වේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. අද විශ්‍රාමිකයා දුප්පතේ බවටපත් වෙලා තියෙනවා. දැන් මේ රටේ මේ தත්වේ තුල දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා. මේ ආර්ථික අවපාතයේ தත්වේ තුල මේ රුපියල අගේ අවම වීම තුල ඒ තුල වෙලා තියෙන්නේ ලක්ෂ 20ක් ඉඳන් එහෙම නැත්නම් 120ක් ඉඳන් දුප්පත්කම එක 140ක් වෙලා තියෙනවා. ඒකේ කනගාටුදායක தත්වේ තමයි මේ දුප්පත් ගොඩට අර අභිමාණයෙන් ජීවත් වුණු රාජ්‍ය සේවකයෙක් වැඩිලා තියෙනවා. අර අභිමාණයෙන් ජීවත් වුණු විශ්‍රාමනාත් විදුහල්පතිවරයා එහෙම නැත්නම් විශ්‍රාමනාත් රාජ්‍ය සේවකයෙක් අද වැඩිලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේකට අපි දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය වෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි ඊට වඩා තව බරපතල ගැටලුවක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
ඔව් මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙනකොට විශ්‍රාමිකයන්ද විශ්‍රාම ගියාම දැන් මේ දෙසැම්බර් 31 වෙනකොට මේක තව උග්‍ර වෙනවා. මොකද හැටේ සීමාවෙන් සියලු දෙනා විශ්‍රාම යනවා. එතකොට තව මේකට ලක්ෂ ගාණක් එකතු වෙනවා විශ්‍රාමිකයෝ. දැන් මේ වෙනකොටත් ඔබතුමා දන්නවා මම ප්‍රශ්නකුත් ඇහුවා විශ්‍රාමිකයන් විශ්‍රාම ගියාම ලැබෙන එයාලගේ දීමනා අද ගෙවන එක පරක්කු වෙලා තියෙනවා. අර්ථ මේ ඒ දීමනා ඔබතුමා ඒක දන්නවා. ඒක දැන් අවුරුද්දකට ආසන්න ගාන ප්‍රමාද වෙලා තියෙනවා. දැන් ඒක 50,000ක් 60,000ක් දක්වා පෝලිම දික් වෙලා තියෙනවා. මේ ජනවාරි වෙනකොට ඒක තව ලක්ෂ ගානකට පරිවර්තනය වෙනවා. එහෙනම් මේවට යම් පියවරක් ගත යුතුයි. මොකද රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් තමන්ගේ සේවාව අවුරුදු 30ක් 35ක් ඉෂ්ට කරලා විශ්‍රාම යන වෙලාවේ තමන්ට ලැබෙන පාරිශෝත්‍ය ගන්න බැයි නම් ඒක විශාල අසාධාරණයක්. ඒ නිසා මේවට යම් පියවරක් ගත යුතුයි කියලා මතක් කරමින් ඒ වගේම විශ්‍රාමිකයන් විෂමතා ගණනාවක් තියෙනවා. ඒව ගැන අපි කතා කරන්න ඕනි. ඒ වගේම ඔබතුමාට මම කියනවා මේ ක්‍රමයේ තුල දිගට ගියොත් විශ්‍රාම වැටුපක් ලබා දෙන හැකියාවක් භාණ්ඩාගාරයේ රජයට තියෙනවද? මේ සඳහා අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ ලෝකයේ අනිකුත් රටවල් වල ක්‍රියාත්මක වෙන මේක දීර්ඝකාලීනව ප්‍රයත්නක් හැටියට යන්න පුළුවන් ක්‍රමවේදයක් අපි මේ විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුල් කරලා සකස් කරලා අපි ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි මේකෙදි 2020 ජනවාරි මාසෙ ඉඳලා ලැබෙන්න තිබුණු අර 2016 විශ්‍රාම ගිය අයට දැන් අවුරුදු ගණනාවක් ගරු අගමැතිතුමනි මේක ඉතාමත් වැදගත්. ඔබතුමාලාගේ රජය 2020 දී ලැබෙන්න තිබුණු ඒ චක්‍රලේඛයක් ගහලා ඒක කල් දැම්මා. ඒක ලොකු අසාධාරණයක්. ඉතින් ඒවා නැවත ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි රාජ්‍ය සේව වගේම විශ්‍රාම වැටුපත් මේ විදිහට ගියොත් ආණ්ඩුවට භාණ්ඩාගාරයට ගෙවන්න බැරි වෙනවා. ඒ නිසා ඒකට වැඩපිළිවෙලක් ලෝකයේ අනිත් රටවල් වල කොහොමද කරන්නේ? ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. එහෙම නොවුනොත් මේක විශාල බරක් හැටියට එහෙම නැත්නම් මේක විශාල අවාසනාවන් තත්ත්වයක් අපේ රටේ ඇති වෙන්න පුළුවන් කියලා මතක් කරමින් මට කාල වේලාව ලබා දීම පිළිබඳව ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
ගරු අගමැතිතුමා.
ගරු කතානායකතුමනි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා බලත්පාලන අමාත්‍යංශයේ වැශිෂ්‍ය සාකච්ඡා වෙන අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමාලගේ අවස්ථාව ලබා දෙමින් ඊට ප්‍රථම කරුණු කීපයක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් රාජ පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු බලත්පාලන අමාත්‍යංශයේ සම්බන්ධ අමාත්‍යංශයේ අවසානයේදී වේලාව නොමැති වුණ ඉඩ තිබෙන නිසා පළවෙනුවෙන් එහි ලේකම්තුමාටත් අතිරේක ලේකම් මරුවා ඒ වගේම එම ආයතන ප්‍රධානීන් සියලු දෙනාට සේවයේ දීමේ ලබා දී තිබෙන සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. විශාල අභියෝගයක් විපක්ෂයේ ගරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය අලමතවල මැතිතුමා සඳහන් කළ විදියට රාජ්‍ය පාලනය අපේ රටේ පළවෙනි අමාත්‍යංශයයි. එය වඩාත් නීත්‍යානුකූල බවට ක්‍රමානුකූල භාවයේ ආරම්භය බවට පළවෙනි සුදේශ කටයුතු අමාත්‍යංශය බවට පත් වුණා. ඒ ඩෝනමුරු ව්‍යවස්ථාවයට එට පෙරාතුව තිබුණු ආණ්ඩුකාර නියෝගයන් ඩෝනමුරු ව්‍යවස්ථාව යටතේ අමාත්‍යංශය මගින් ඉදිරියට ක්‍රමවත් කොට ගෙනාව. ඒ වගේම සෝල්බරි ව්‍යවස්ථාව යටතේත් රාජ්‍ය සේවයට සුවිශේෂ විශේෂත්වයක් ලබා දුන්නා. ඒ නිසා රාජ්‍ය සේවය ඉතාම ශක්තිමත් වෙන්න ගෞරවාන්විත සේවාවක් බවට පත් වුණා, පත් කරගත්තා. එයින් මහජනයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳුනා කියන එක නෙමෙයි. නමුත් රාජ්‍ය සේවයේ ගෞරවය, රාජ්‍ය සේවයේ වගකීම, රාජ්‍ය සේවයේ ජනතාවට තිබෙන බැඳියාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පුළුවන්කම ඇති වුණා. ඊට පස්සේ අප පළවෙනි ජනරජ ව්‍යවස්ථාවට පැමිණියා. යම් යම් වෙනස්කම් සිද්ධ වුණා සෝල්බර ව්‍යවස්ථාවේ සිට ජනරජ ව්‍යවස්ථාවට 72 පිවිසීමේදී. එන් පසුව 78 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව දෙවැනි ජනරජ ව්‍යවස්ථාව බවට පත් වුණා. යම් යම් තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය බොහෝ විට වෙනස් වුණා. මේ වෙනස්වීම් තමයි රාජ්‍ය පාලනයේ, රාජ්‍ය පරිපාලනයේ හොඳ හා නරක දෙකම නියෝජනය කරන්නේ. මං ඉතාම නිහතමානීව කියනවා, දැන් අපි ඇවිල්ලා තියෙන්නේ 21 ආණ්ඩුක්‍රම සංශෝධනයට. මේ පසුගිය ආණ්ඩුක්‍රම සංශෝධන කීපෙම ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව ගැන අරමුණ කරගත්තත් රාජ්‍ය පාලනයට තමයි කෙලින්ම ඇතුළුනේ. එය නිවැරදි කර ගැනීමට හැකි කොමිෂන් සභා ඇති කිරීමෙන් පුළුවන් කියලා යන ක්‍රියාමාර්ගය අනුව ගමන් කරා. අදත් අපි ඒ සඳහා යළිත් පිවිසී සිටිනවා. තේවයි වගකීම් ඉෂ්ට කිරීමේදී හා ප්‍රමාදයන් නැතිව කෙටියෙන් සේවාව ජනතාව බලාපොරොත්තු වෙනවා. ජනතාවට තිබෙන ප්‍රධාන කරුණ බවට අද කෙටියෙන් සේවය බලාපොරොත්තු වීමයි දරු කතානායකතුමාන් සිද්ධ වේ යුත්තේ. ඉතින් අමාත්‍යංශයේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමාලා, අතිරේක ලේකම්තුමාලාගේ සිට දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා අලවතු කළ මැතිතුමා සඳහන් කරපිට ග්‍රාම සේවක දක්වා බලාපොරොත්තු වෙන්නේ සේවාව ඉක්මනින් ලබා දීම. රාජ්‍ය පරිපාලන අපේ අමාත්‍යංශයට ඒ ඉටු කිරීම සඳහා යළිත් වරක් අතරතුර එකතු වෙච්ච දෙයක් තියෙනවා. අවුරුදු 35ක් ගත වෙලා 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් ඒක මේ ඒකේ අධිපති පමණයි සිටින්නේ. මම ගෞරවයෙන් කියනවා අධිපතිලා විතරයි ඉන්නේ. අධිපතිලා 9 ඉන්නවා. They are like commanders of regiments. Below that there are no elected representatives. And this parliament has ignored this for many years now. ඒ නිසා ඔබතුමා සමග අපි එකඟයි. පළාත් සභා වලට මහජන නියෝජිතය නැතුව අපි පාර්ලිමේන්තුව මුදල් අනුමත කරමින් ඒ මුදල් ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට මේ අධිපතිවරු ජනාධිපතිවරයාගේ අනුසකට පමණයි ඇත්ත වශයෙන් යටත් වීටි වෙන්නේ. මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන පිළිවෙත් හෝ රාජ්‍ය සේවයේ කුමන පිළිවෙත් අනුගමනය කරන්න කිව්වත් එයයි තත්ත්වය. ඉතින් මෑත කාලයේ අභියෝගය, මෑත කාලේ ඇති වී තිබෙන දැවැන්ත සාකච්ඡාව රාජපාලනයේ වඩා ක්‍රමවත් කිරීම හා ඉක්මනින් මහජනයාට ලබා දිය සේවය ලබා දීම. මේ අනුව හොඟත් ඇංවල වන් ස්ටොප් ෂොප් කියලා ඇති කිරීමේ දේ ලෝකෙ පුරාද ගමන් කරනොත් ආයෝජකයන් බලාපොරොත්තු වෙන රටවල, ආර්ථිකය වඩාත් ක්‍රමවත් කිරීම බලාපොරොත්තු වෙන රටවල මේ සඳහා ප්‍රමුඛත්වය දී යුතුයි කියන ස්ථාවරයේ මත කටයුතු කරනවා. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ සඳහා අපි නිවැරදි කිරීමට දරන උත්සාහයන් දැන් අවුරුදු කීපයක් සාකච්ඡා කළා. ඒ රාජ්‍ය සේවයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ පෞද්ගලික අංශයත් ඉල්ලා සිටිනවා. අලුත් ආයෝජන පැමිණියාම, අලුත් ආයෝජන අනුමත කරන්න ගියාම මේ ඵලදායකත්වය ඉක්මනින් ඇති කිරීම සඳහා නම් මහජන සේවාව බලාපොරොත්තු වෙනවා නම් මේ කටයුත්ත ඉටු කරන්න පුළුවන් ක්‍රමවේදය ඉක්මන් කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජයේ හැටියට අප පාර්ලිමේන්තුවේ ප්‍රතිඥාවක් දුන්නා රාජ්‍ය සේවයේ මෙනු අනුව ක්‍රමවත් කොට යළි ප්‍රතිසංවිධානය කළ යුතුයි. ඉතින් ඔබතුමාත් කිව්වා විපක්ෂ වෙනුවෙන් මාත් එකඟ වෙනවා අමාත්‍යතුමා හැටියට විශාල ප්‍රතිසංවිධානයකට පරිවර්තනය කරන්න ඕනේ. සංඛ්‍යාලේඛන මත පමණක් මේ කරන්න බෑ. අපේ රාජ්‍ය සේවයත් ඒ වගේම අපේ රාජ්‍ය ආයතනයත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවල් අන්තර්ගත වෙනවා විවිධ ගෙවීන් වලට අදය 14,36,000 ඉක්මවලා තියෙනවා. මේ බර අපි ඇති කරේ මේ බර ඉදිරියට ගෙන යන්නත් ඕනේ අපි. නමුත් ඒ පළදාවකට පරිවර්තනය කිරීමේ අපේ ඉන්න රාජ්‍ය සේවකයන් සහභාගි කරවා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමට ග්‍රාම සේවක මට්ටම වඩාත් ක්‍රමවත් රටේ නිෂ්පාදන සේවාවල් ලබා දීමට යොමු විය යුතුයි කියන කාරණාව අයවැලේකෙනේ ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා ඇතුළත් කරා. මේ 14,022ක් වන ග්‍රාම සේවක කොට්ටාස එසේ කටයුතු නොකරොත් ග්‍රාමීය ජනතාව අතරට ග්‍රාමීය ජනතාව හරහා දිස්ත්‍රික් අතරට පැතිරෙන ඔබයි මමයි හැමදාම කතා කරන ඵලදායකත්වයේ වැඩි කිරීම හා දරිද්‍රතාවයේ අඩු කිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා. දැන් සංඛ්‍යාලේඛන සමීක්ෂණයකදී තිබෙනවා අපේ රාජ්‍ය සේවකයන් ගම්මට්ටමේ සිට එකතු වෙමින් සුබසාධක මණ්ඩලය මගින් අපි ඉදිරි කාලයේදී මේ සංඛ්‍යාලේඛන පිළිබඳ නිවැරදිතාවයක් ලෝක බැංකුවයි අපි සාකච්ඡා කරලා ක්‍රියාත්මක කිරීම සඳහා පනත සම්මත කළ අවුරුදු 10ක්. නමුත් දැනුයි අපි ක්‍රියාත්මක භාවයට එන්නේ සංඛ්‍යාලේඛන ගැටලුවක් තිබෙන නිසා. මා හිතනවා ඒ වගේම රජය සේවයේ ඉඳලා විශ්‍රාම ගියපු සංඛ්‍යාව 675,000ක් පමණ සිටිනවා. මේ සඳහා ඔබතුමා සඳහන් කරපු විදියට දැවැන්ත විශ්‍රාම මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ඒ වගේම විශ්‍රාමික වගේම පාරිතෝෂික දීමනාවත් විශ්‍රාම යන වෙලාවේ බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නයේ දෙවැනි කාරණාව ඉදිරි කොටස් දෙකකින් විසඳා ගැනීමට රජය හා භාණ්ඩාගාරය අපේ අමාත්‍යාංශයේ සාකච්ඡා කළ එකඟතාවයකට පැමිණ ඉන්නවා. ඒ ප්‍රශ්නේ අපි හිතනවා ඒ ආකාරයෙන් විසඳා ගන්න පුළුවන් වෙයි කියලා ඉදිරි වසරට අඩභාගය තුළ. නමුත් විශ්‍රාමිකයන්ට දෙහිඟ දීමනා රාශියක් තිබෙනවා. ඒවා විසඳ ගැනීමට අවශ්‍ය කටයුතු අපේ අවධානයට නියොමු කොට ක්‍රියා කිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා කරු කතානායකතුමනි. මොකද අපි ඉන්නේ ජීවත් වෙන්නේ මහා මුදල් අර්බුදයක. මුදල් හා ණයගැති භාවය පිළිබඳ අර්බුදයක. එයින් ගොඩ එන ක්‍රියා මාර්ගවලට ප්‍රමුඛත්වය දෙමින් ඒ වගේම ඒ කටයුතු පවත්වාගෙන යාමට රටේ යහපත සඳහා අවශ්‍ය වන යම් යම් වෙනස්කම් වලට භාජනය කරමින් දැනට මේ රාණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. අපි මේ අභියෝගය එක හැටියට පිළිගන්නවා. මේ ප්‍රශ්නය විසඳාගත්තොත් සියලු පුරවැසියන්ට අදට වැඩිය සද්දෘෂ්ටයකට පරිවර්තනය විය හැකියි. නැත්නම් මේ ප්‍රශ්නේ හරහා ජීවත් වීමේ ගැටලු හරහා ගමන් කරන්න වෙනවා. ජනාධිපතිතුමා ආණ්ඩු බාර ගන්නකොට රට තිබුණු තත්ත්වය ඔබ අපි හැමදාම මේ ස්වභාවය කතා කරා. ගෑස් ප්‍රශ්නය තිබුණා, විදුලි ප්‍රශ්නය තිබුණා, බින්දන නැති ප්‍රශ්නයක් තිබුණා, පොහොර ප්‍රශ්නය තිබුණා. මේ ආදී ප්‍රශ්න රාශියක් හැම ගයක් දොරකටම ගම්නියම් ගමකටම බලපෑවා. ඒකටත් මැදි වී සිටියේ රාජ්‍ය නිලධාරීන්. යම් යම් ගෙවීම් ඉල්ලා ගැනීමට යම් යම් ප්‍රතිපාදන ලබා දීමේදී විවිධ ගැටලු වලට මුහුණ දෙමින් රාජ්‍ය සේවාව පවත්වාගෙන යාමට පුළුවන්කමට පැමිණියද. මේ අනුව යම් යම් චක්‍රලේඛන අපි නිකුත් කරා. මම ඒ තත්ත්වය දැන් බොහෝ දුරට යම් කිසි මට්ටමකට අපි පාලනය කරගෙන තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් සම්පූර්ණ කර ගැනීමේ ඉලක්කයට අප ගමන් කරන්නට ඕනේ. ගරු කතානායකතුමනි, ඒ ඉලක්කයට ගමන් කිරීමේ එක ප්‍රධාන කාරණාවක් හැටියට මම කලින් සඳහන් කරපු මුදල් අර්බුදයේ වගේම ආහාර සුරක්ෂිත භාවයට ප්‍රධානත්වය දීලා තිබෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිත භාවය තුළ ආහාරින් සම්පෝෂිත වීමට අපේ හැම ගමක් ගම් නියම් ගමකම
කැපවීමේ අවස්ථතාවේ අවශ්‍ය වෙනවා. ඒ රජයට පමණක් කරන්න බෑ, රාජ්‍ය නිලධාරියට පමණක් කරන්න බෑ. බත් නමුත් මේ පණිවිඩය රාජ්‍යයේ වගකීමේ පණිවිඩය ක්‍රියාත්මක කිරීම ඒ ග්‍රාමයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන් හා පෞද්ගලික අංශයේ සහ විවිධ සංවිධාන එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයේ මත එතන් පටන් ඉහළට අවශ්‍ය පියවරවල් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. මේ තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට වාගේම අපේ කර්මාන්තකරණයට අඩිතාලමක් වූ අපේ සුළුවා මධ්‍යම කර්මාන්ත ශක්තිමත් කිරීමටද ඒ මට්ටමෙන් සිත ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා මේ වෙනකිට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සියල්ලම පත් කළ හමාරයි. එයි සභාපතිවරු පත් කළද වෙන. දිස්ත්‍රික් ලේකම් සමග කටයුතු කරන්න. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටු 95%ක් පත් කළද වෙනවා. ඒ සභාපතිවරුව සමග ප්‍රාදේශීය ලේකම්වරු 300කට අධික ප්‍රමාණයක් කටයුතු කරමින් ඒ සැලසුම් තොරතුරු ඒ වගේම මැදිහත් වීම කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ග්‍රාම සේවක මට්ටමද ඒ සම්බන්ධීකරණය කිරීමට මේ වැඩපිළිවෙලට අවශ්‍ය වෙනවා. ඒක පැත්ත. නමුත් පළාත් සභාව වෙනම තිබෙනවා අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ. දැන් පළාත් සභාවත් දිස්ත්‍රික්කයත් එකට සංවර්ධන කටයුතු සඳහා එකට වැඩි කිරීමේ මූලික න්‍යාය අවශ්‍ය වෙනවා. ඒ මූලික න්‍යායේ පදනම් අපි දීර්ඝ කාලයක් උත්සාහ දරලා තියෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 25 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක දිස්ත්‍රික්ක 25. එයයි ඒට වෙන් කරන සේවා සැපයීම හා මුදල් ප්‍රතිපාදන හරියාකාර යොමු කිරීම හා කතානායකතුමනි පළාත් සභාවද එහා එක්වෙමින් කටයුතු කරන්නේ නම් මේ මහා ධනස්කන්ධය අපත යාම වළක්වා ගන්න පුළුවන්. මේ අර්බුදයේ එක ලක්ෂණයක් තමයි වැය නාස්ති නොකර ගමන් කිරීම. අපි නාස්තියට බොහොම සූදානම් නිසා ඒ තත්ත්වය නිවැරදි කිරීමේ උත්සාහයකට අපි යෙදිලා තිබෙනවා. ඒ වගේම කෝවිඩ් අර්බුදයේ කාල පරිච්ඡේදයේද අපි එකට කටයුතු කරන්නට පුළුවන්කම ඇතිවීම නිසා ඒ අර්බුදයේ ශ්‍රී ලංකාවට ජය ගන්නට පුළුවන්කම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට අපේ රටේ අපේ දෙගොල්ල හැම දෙනාගේ එකමුතු අධිෂ්ඨානයත් රටට ඵලදායී බවට පත් වුණා. දැන් මම එකින් එක කියන්න වෙලාව නැහැ. නමුත් මම උත්සාහ දරන්න ඕනේ අද අහන මේ ඡන්ද ගැන කාරණාවල් වලට උත්තර දෙන්න. පළාත් සභාවේ ඡන්දය පවත්වලා නැති හේතුව අපි ඔක්කොම දන්නවා. ඒක හිටපු නියෝජ්‍ය අමාත්‍ය අලවැතුල මැතිතුම ප්‍රකාශ කළා. පළාත් සභාව සංශෝධනයක් ගෙනෙන්න උත්සාහ දරලා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරලා පසුගිය රජය එය හිරවීමකට ලක් වී තිබෙනවා. ඒ අවස්ථාවේදීත් අපි ප්‍රකාශ කරා මේ බොහෝ විට අවසන් වන්නේ ඡන්දයක් නැති හිරවීමකට පරිවර්තනය වීමෙන් කියලා. එදා රාත්‍රියේ ඔබතුමාට මතකයි, මටත් මතකයි, මගේ මිත්‍ර ලක්ෂ්මන් කියල් මැතිතුමාටත් මතකයි. මම ඡන්ද ප්‍රතිවරණ කොමිටුවේ සභාපතිවරයාට හිටියට එදා ගෙනාපු සංශෝධනය, අදිසිය ගෙනාපු සංශෝධනයක් ඔබතුමාලගේ රජයේ විශ්වයෙන් අන්තිමේදී ගෙනාපු ඇමතිතුමාත් ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරා. මේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසගත විහිළුවක් ලංකා පාර්ලිමේන්තුව සටහන් කළා නැහැ. Normally the minister would walk away from the house if he doesn't agree. Even to amendment, if a minister or a deputy minister doesn't agree, the practice has been he walks away from the chamber. Namuth here, while being in the chamber, the proposer himself opposed the amendment. I think අද දක්වා එක ලිහා ගන්න බැරි අර්බුදයක් බවට මම මැතිවරණ කොමිටියේ සභාපතිවරයාට ඒ ලිහා ගැනීමට උත්සාහ දරුවා, සාක්ෂි විමසුවා. ඉතින් ඒ අනුව යම් යම් නිර්දේශ කර තිබෙනවා. ඒ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ගැනීමට විපක්ෂයේ සහයෝගය අවශ්‍යයි. මොකද විපක්ෂය අස්සන් නොකර නැගිටලා ගිය අන්තිම දවසේ නැගිටලා යාම නිසා ඔබතුමාලා අස්සන් කළා නැහැ. අපිත් එක්ක අස්සම් කරපු සමහර අය දැන් විපක්ෂයේ ඉඳගෙන ඉන්නවා. එයාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මෙහිද පිළිගත්ත එක කාරණාවක් තමයි පළාත් පාලන සංඛ්‍යාව වැඩි, මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගත යුතුයි කියලා. අපේ ලේකම්තුමිය විශාල මහන්සියක් වුණා හි ලේකම්තුමිය හැටියට. මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තිබුණා. යෝජනා කරා, සාකච්ඡා කරා, සංඛ්‍යාලේකන ඉදිරිපත් වුණා, මැතිවරණ කොමිසම පවා ගෙන්වා එකඟතාවයකට පැමිණියා. ඒ කියන්නේ ඒ තිබුණු තත්ත්වය අඩු කරමින් 70:30 කියන අනුපාතයට අපේ මැතිවරණය තිබ්බොත් මන්ත්‍රී ආසන 2000ක් පමණ අඩු වෙනවා. මේකට එකඟතාවයක් ගැනීමට බොහෝ අය එකඟතාවයට සමහර වාර්තා කරන දවසට එකඟ වෙනවා, පව වාර්තා කරන්න හදනකොට එකඟ වෙන්නේ නැහැ කියලා. කොහොම වුණත් ඒ මගින් 2000ක් අඩු කරන්න තිබුණා. ඊට පස්සේ මේ එල්ලන මන්ත්‍රී සංඛ්‍යාව විතරක් අඩු කිරීමකට පරිවර්ත වුණා. නමුත් අපි දැන් දෙගොල්ලම පිළිගන්නවා, ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරේ බිලියන 1.7ක් පමණ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැය කරනවා. 4000කට ආසන්න ප්‍රමාණයකට මේ අඩු කරන්න පුළුවන් කියලා. ඒ මූලික පදනම තිබුණේ එතනයි. මූලිකව තිබුණු ඒ 4000 පදනම වෙනසකට භාජනය කරේ ඔබතුමාලගේ රජයේ අවසානයේදී මේ එල්ලනේවයි ගණනාවක් අන්තර්ගත කළා. මම පිළිගන්නවා. විරුද්ධ පක්ෂයේ ඡන්ද ජයග්‍රහණය කරන්නේ නැත්නම් ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි, ආණ්ඩු පක්ෂයේ ඡන්දත් ජයග්‍රහණය කරන්නේ නැත්නම් ඒ ඡන්දවලට නියෝජනයක් සභාවක තියෙන්න ඕනේ. ඒකට තමයි අනුපාත ඡන්ද ක්‍රමේ එක ලක්ෂණයක් බවට ගෙනාවේ. පරාජිත ඡන්ද ජයග්‍රාහක ඡන්දවලටත් එකට වැඩ කළ හැකි නියෝජිතයන් නියෝජනය වන සභාවල් ඇති කිරීම. මම මේ මතය දරනවා කාරක සභාවේ සභාපතිතුමා හැටියට. මම ඉතාම ඕනෑකමින් කියනවා මම අදත් මේ මතය දරනවා. නමුත් එහෙම නැතුව අපි ජයග්‍රාහකයාට පමණක් මන්ත්‍රී ධුරය පිරිනැමුවොත් ඒ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කථානායකතුමනි. ඒ නිසා මේ යෝජනා කරපු සාකච්ඡාව පවත්වලා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමේ සීමා නිර්ණය කමිෂම වැඩ කරගෙන යන අතර අපි සාකච්ඡා කරලා මේක ප්‍රායෝගික බරක් නැති ඵලදායි සභාවල් බවට පරිවර්තනය කරන්න එකට වැඩ කරමු කියන එකට මමත් ඔබට ඔහුතුමාලට ආරාධනය කරනවා. ජනාධිපතිතුමාත් සූදානම් ඒ ගැන සාකච්ඡා කරලා යම් කිසි වැඩපිළිවෙලකට එන්න. එසේ කටයුතු කරන්නට අපිට පුළුවන් වුණොත් විශාල ප්‍රගතියකට අපේ රටේ ඡන්ද ක්‍රමය ඉදිරියට ගෙන යාමට පුළුවන්කම ඇති වෙයි. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි මුහුණ දෙන තව ප්‍රශ්නයක් තමයි ග්‍රාම සේවක සේවාව. 14000කට අධික ග්‍රාම නිලධාරී සේවාවක් ඇති කිරීම සඳහා වූ කාරණාව සාකච්ඡාවට අපි ගෙන සාකච්ඡා කරමින් එය විසඳීම සඳහා වූ ඕනෑකමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ විශ්‍රාම යාම සඳහා හෝ නිවාඩු ගොස් මේ අමාරු කාල පරිච්ඡේදයේ විදේශගත වීම සඳහාද අවසර ලබා දී තිබෙනවා. ඒ කිසිම තමන්ගේ උසස් වීමකට බාධා නොවන ආකාරයේ එය ලබා ගැනීමට පුළුවන්කම ඇති කරලා තිබෙනවා. ඒ වගේම මගේ මිත්‍ර අපේ සභානායක අධ්‍යාපන ඇමතුමාටත් මුණ දෙන්න සිද්ධ වුණා. බලාපොරොත්තුව නැතිව යම් යම් අයගේ කටයුතු, මොකද මේ පැරණි චක්‍රලේඛනයක් පෙන්වා දෙන්නමින් පාසලකට ඕනෑම ඇඳුමක් ඇඳලා එන්න පුළුවන් කියලා පිරිසක් පැමිණෙන්න පටන් ගත්තා. ඉතින් ගරු කථානායකතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිස්වැසුම් තහනම් කර එක කාලයක් කලින් කාලෙ තිබුණා හිස්වැසුම්. ඒක පරණ ක්‍රමේ. නමුත් කාලය තහනම් කරා. ඉතින් අපි මේ පාර්ලිමේන්තුවත් එහෙමයි, ඕනම පිළිගත්ත ආයතනයකුත් හැසිරෙන්න ඕන ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඇමතිතුමා එම ගුරු පරම්පරාවකින් ඉල්ලුවේ දැන් ඒ චක්‍රලේඛනේ කෝවිඩ් කාලේ නිකුත් කරපු චක්‍රලේඛනේ අවලංගු කරන්න අවශ්‍ය පිළිවෙල රාජ පරිපාලනයෙන් ඇති කරනවා. ඒ වගේම තමන් ඉන්න ප්‍රදේශයට කිට්ටුව සේවය ලබා ගැනීම සඳහා ඒ සේවය නිෂ්පාදනයට බද්ධ කර ගැනීම සඳහා අවස්ථාවල් රාජ සේවකයන්ට ලබා දීලා තිබෙනවා. එය අපේ රටේ ආහාර නිෂ්පාදනයටද සමගාමි කරවා ගැනීමේ උත්සාහය සාර්ථක කිරීමට සහ එන්ට යන තියෙන වියදම අඩු කර ගැනීමට විවිධ ශ්‍රේෂ්ඨවල කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට ඒ ඉතාම අවශ්‍ය ප්‍රතිසංවිධානයේ ඉදිරියට සිදිය යුතු කටයුත්තක් ලෙස අපි සලකන්නට ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිපාක්ෂික කමිටු මගින් අපේ රටේ දැන් බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංවිධාන, පරිපාලනයේ ප්‍රතිසංවිධාන සඳහා වෙන්වෙන්ම ඇතිකර ගැනීමෙන් යම්කිසි බරපතලකම තේරුම්ගත් සේවක සංඛ්‍යාවන්, ආම්පුතුන් සහ රජයේ අතර එකඟතාවෙන් මේ අරමුදේ හරහා ගමන් කරන අපේ අලුත් යෝජනාවල්, ප්‍රතිසංවිධානය පිළිබඳ යෝජනාවල් ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම රටේ යහපත සඳහා වැඩි කරගන්නට පුළුවන් වෙයි කියලා. ඒ අතරතුර පසුගිය මාසෙ මං ජූනි මාසේ මුල් වෙනකොට තමයි අමාත්‍යංශය වැඩ බාරගත්තේ. ඉතින් මේ කාලයේ සීමාව තුළ අපේ මහනගර සභා බවට දිස්ත්‍රික්ක කේන්ද්‍ර අගනුවර පරිවර්තනය කිරීමේ කැබිනට් පත්‍රයකාව අනුමත කොට එය දැන් අවශ්‍ය නීතිමය පියවරවල් ගෙන ප්‍රකාශයට පත් කළා, කැසට් කළා තියෙනවා මීළඟ ඡන්දෙට. එහෙම මහනගර සභාවල් බවට පත්වීමට අපේ දිස්ත්‍රික්ක 8ක් පමණ මේ ලේඛනයේ ඉදිරිපත් කරන්නම් අන්තර්ගත කරන්න. එසේ මහනගර සභාව බවට පත් කරන අපේ හිටපු ඇමතිතුමා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල නගරයක් ඒට අන්තර්ගතයි. අපි මේක සීමා කළා නැහැ. උතුරු පළාතේ ජනතාවගේ උනකමට වවුනියාව මහනගර සභාවක් බද්ද හැටියට දැනටමත් ඒ ගැසට් නිවේදනය අපි නිකුත් කරා. පිළිකුණාමලේ ඒ වගේම මුලතිව් මහනගරයක් වන්නේ නැහැ. නමුත් පළවෙනි ප්‍රාදේශීය සභාවකින් නගර සභාවක් බවට පත් වෙනවා. මන්නාරම මහනගර සභාවක් බවට පත්වීමේ කටයුතු මේ අපේ පළාතේ කළුතර, කෑගල්ල වැනි කේන්ද්‍ර නගර මේ තත්ත්වයට පත් වෙන. ඊට පස්සේ දැනට තියෙන නිර්ණායක අනුව අනිත් නගර පිළිබඳවද ඒ නිර්ණායක ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන අලුතෙන් හිතන්න ඕනේ. මොකද අපි නිකන් පැටව් ගහුවා වගේ මේවා වැඩි වැඩියෙන් ඇති කරා කියලා මාධ්‍යණයට බර විතරයි වැඩි වෙන්නේ. අලවත්වල මැතිතුමා ප්‍රකාශ කරා දූෂණේ හා නාස්තිය පිළිබඳ මේ ආයතනවල. ඉතින් ඒවා බාරව ඉන්නේ ගරු ඇමතිතුමනි, ඔබතුමාලා ඇති කරපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි, 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. කාගේ බාරයේද මේවා තියෙන්නේ? ආණ්ඩුකාරවරු බාරයේ. ආණ්ඩුකාරවරුන්ට පුළුවන් කමිටු පත් කළා, පරීක්ෂණයට භාජනය කළා, අවස්ථ තීරණ ගන්න. මම ධර්ම මතයයි. එය කරන්න බැරි නම් අපි එකඟ වෙනව නම් සංශෝධනය කළා ඒ බලය අපේ කොණ්ඩයින උදව අවස්ථාව දෙන්න. ඒ බලය අපේ පැත්තට ගන්න. එතකොට කෙලින්ම පළාත් පාලනේ එවැනි වැරදි වලට අපට සහභාගී වෙන්න, ක්‍රියා කරන්න හා මැදිහත් වෙන්න පූර්ණ බලයක් ලැබෙනවා. එහෙම දැන් බලය පරණ කාලේ තිබුණා. සෝරි කියන්නේ ප්ලීස්.
මෙතුමා දැන් මේ ඒ කියපු කාරණාව සම්බන්ධව අගමැතිතුමා, මම කිව්වේ දැන් මේවායි කල් ඉක්ුත් වෙලා තියෙන අවුරුද්දකින් තවදුරටත් කල් දාන්න එපා. මොකද දූෂණය ක්‍රියාත්මක කරන කණ්ඩායම තමයි මේ ඉස්සරහට යන්නේ. ඒ නිසා කල් දාන්න නැතුව මේක පැවැත්වුවා නම් අලුත් කණ්ඩායම පත් කරන්නේ ජනතාවටයි තියෙනවා. මම ඒකයි කිව්වේ.
ඔව්, දැන් මහා මැතිවරණය ඉල්ලා සිටිනවා තමුන්නාන්සලා අපිට තවරුන් දෙකක් තියෙද්දී ඒකත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න. මේ රට වැටින අරමුදෙන් ගොඩ ගන්න. ඒ වගේම මේ පළාත් පාලනේ ඇමතිතුමාගේ බලතල යටතේ දික් කරන බලයක් තිබුණා අවුරුද්දක්. ඒක දික් කරන වෙලාවේ කවුරුත් කිව්වේ නැහැ දික් කරන්න එපායි කියලා. කිව්වේ නැහැ දික් කරන්න ඉඩ දුන්නා. එදා කිව්වා නම් නෑ විදික් කරන්න එපා මේක පවත්වන්න කියලා. එහෙම උද්ඝෝෂණයක් තිබුණ නැහැ. දැන් අපි සීමා නිර්ණය සමග ඔබතුමා යෝජනා කරපු කරුණු පදනම් කරගෙන ඉක්මන් සාකච්ඡාවක් පවත්වල මැතිවරණ කොමිසමත් කැඳවල අපි උත්සාහයක් දරමු ඉක්මනින් මේ කටයුතු වලට විසඳුම් මාර්ගය ඉක්මන් කර දීමට. මොකද මැතිවරණ කොමිසම තමයි ඡන්දේ තියන්නේ. ඡන්දේ තියන්නේ මැතිවරණ කොමිසම මිසක්
වෙන ආයතනයක් නෙමෙයි. ඒ නිසා අපි ඒකට ලබා දී හැකි සහයෝගය මා හිතනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගරු මගේ කතා අවසන් කිරීමට පෙර 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතානායකතුමනි පළවෙනි ව්‍යවස්ථාව සම්මත කරනකොට මෙහි අන්තර්ගත කරා වැදගත් වගන්තිය ඒ කාලේ තත්ත්වය ඔබතුමාට මතකයි අපිටත් මතකයි ඒ කාලේ රටේ තිබුණ තත්ත්වයේ ඡන්දයක් පවත්වා ගන්නත් බැරි තත්ත්වයක් එහි කියනවා 154 154 ඩී වගන්තියටදී 50 සභාවක් ඇති කරන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම පළාතට අයත් ගෙන් සමන්විත සභාවක් මගින් කටයුතු කළ හැකිය කියලා. It is in 154D3. Also, ඒක තියෙනවා ප්‍රොවයිසෝ එකක්. නමුත් ඡන්දය තිබ්බට පස්සේ ඒ වගන්තිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. දැන් අපි මූණ දෙන ප්‍රශ්නේදී මම නම් දන්නේ එකඟතාවයකට එයිද කියලා මේ පාර්ලිමේන්තුවට හරි කැඳවලා ගරු කතානායකතුමනි ඒ දිස්ත්‍රික්කවල මේ පළාතේ මන්ත්‍රීතුමාලට මේ කටයුතු ගැන මේ වගන්තිය ක්‍රියාත්මක කරන්න බැරි නම් කටයුතු කළ හැකි වැඩපිළිවෙලක් ගැන මම ගරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා. ඒ නිසා මම මේක වැදගත් කාරණාව ගැන නැත්තම් මන්ත්‍රීවරු ඒ පළාත තුළ එදිනදා පාලනය එදිනදා සංවර්ධනය සාමාන්‍ය ජනතා මුහුණ දෙන ප්‍රශ්නවලට මහජන පාර්ලිමේන්තු මන්ත්‍රීලා පමණයි ඉන්නේ. ඊට පහළ පළාත් සභා මන්ත්‍රීලා නැති නිසා ඒ ඡන්දේ තියෙනතුරු එවැනි විසඳුමකට අපි ගමන් කරන්නට ඕන. ඒ වගේම මං යලි සිහිපත් කරනවා කලින් සඳහන් කරා වගේ දැනට අපි විශ්‍රාමිකයන්ගේ උරුම වෙච්චි ප්‍රශ්න රාශියක් තියෙනවා. ඔබතුමා සමඟ ඒ ප්‍රශ්න රාශියේදී විෂමතාවයන් විටින් විට ඇති වුණා. එක් එක් රජයන් විසින් ඇති කළ තීරණයන් පරිදි ඒ විෂමතාවයන් ඉවත් කර ගැනීම හා විසඳා ගැනීමේ අවස්ථාවට පිවිසෙන. ඒ වගේම යම් යම් සේවයට පත්වෙච්චි උපාධිධාරීන්ගේ ප්‍රශ්න තිබුණා තමන්ට හිමි බලාපොරොත්තුව ඉටු කර ගැනීමට. ඒ අපි විසඳා ගන්න පුළුවන් ක්‍රියා මාර්ගයකට පැමිණ අධ්‍යාපන ඇමතුමත් යෝජනා කරා. අපි එකඟතාවයකට පැමිණ යම් කිසි අනුමැතියකට පැමිණ තිබෙනවා. ඕනෑම දෙපාර්තමේන්තු ඉන්න එක සේවකයන්ට විභාගයට ඉඳගෙන ගුරු සේවාවට ඇතුල්වීමේ ගුරු සේවා විවක්තාවට හෝ පත්වෙන. ඊට පහළ තව විභාග කීපයක් ඇති කරලා ඒවායේ ප්‍රතිඵල නිකුත් කළ බඳවා ගත්තත් ඊට පහළ කිට්ටු වෙච්ච අය පුරාපාඩු සඳහා සලකා බලන්න කියලා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන පුළුවන් ප්‍රමාණය අපි පුරාපාඩුවන් පිරවීම සඳහා වූ වැඩපිළිවෙල යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ කතාව අවසන් කිරීමේ ගරු කතානායකතුමනි තවත් අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙදෙනා අපේ වක්කුමන මන්ත්‍රීතුමා සෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මේ විවාදයේදී කතා කරා. ඒ අතරතුර මම අද තියෙන අනිත් අමාත්‍යංශ ගැන වචනයක් කියන්න ඕනේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය අපේ ආයවේ අනාගත බලාපොරොත්තු බවට පත් කළා තිබෙන්නේ ඊළඟ කාර්යය මම මුලින් කියපු ආහාර සුරක්ෂිත භාවයට අන්තිම තරුණයන් සඳහා. ඒ නිසා තරුණයන් සඳහා වූ මේ බලාපොරොත්තු ඇති වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරන්නට ආයවේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් තරුණ පරම්පරාව කෙරෙහි අනාගතය සඳහා වූ වගකීම් ගන්නා වූ තරුණ පරම්පරාව කෙරෙහි ඒ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් ශක්තිය සඳහාද අපේ අමාත්‍යංශයෙන් වැඩ කරන්න වෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සුදේශ කටයුතු හා පළාත් පාලනේ ඒ සඳහා වැඩ කරන්නට වෙනවා. ඒ තුලින් තමයි ඒ ග්‍රාමීය වශයෙන් ග්‍රාමීය පුනර්ජීවන කමිටු ප්‍රාදේශීය සංවර්ධන කමිටු දිස්ත්‍රික් සංවර්ධන කමිටු මගින් අලුත් අවස්ථාවල් තරුණ පරම්පරාවට පුහුණුව හා තම ජීවනෝපාය කරගැනීමේ අලුත් බලාපොරොත්තු වලට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. එසේ සඳහන් කරමින් රාජ්‍ය සේවයේ කුමන ගැටලු තිබුණත් ඉතා දුෂ්කරව මේ සේවාව ඉෂ්ට කරන සියලු නිලධාරීන්ට මම මගේ ස්තුතිය හායට සහයෝගය දක්වන අනිත් දෙපාර්තමේන්තු සියල්ලටද ඒ අවස්ථාවට සඳහන් කරනවා. ඉන්දියාවේ අග්‍රමිනිෂ්ඨකාර චන්ද්‍රචූඩ් ප්‍රකාශ කරලා තියෙනවා මෑත කාලේ, "No institution in a constitutional democracy is perfect." මේ ජජ්මන්ට් එක මුළු ඉන්දියාව පුරා ක්‍රියාත්මක වෙනවා ප්‍රතිසංවිධානයන් හා අලුත් තත්ත්වයන් තුළ ඉදිරි සංවර්ධනය සඳහා. ඒ සඳහා අපි සියලු දෙනා එකට සහයෝගය දෙන්න කටයුතු කරමු කියලා ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත
මන්නකනි. ප්‍රශ්නයක් දැනගන්න ඕනේ ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ගරු අධ්‍යාපන ඇමතුමත් නේද ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔබතුමා ප්‍රකාශ කළා රාජ්‍ය සේවකයාට ළඟම තියෙන තැනට යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා කියලා ට්‍රාන්ස්ෆර් ස්ථාන මාරු වීම තුළ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් තියෙනවා. දස අවුරුදු මාරුව ගත්තට පස්සේ ගුරුවරයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 5කට පස්සේ ආයෙ ට්‍රාන්ස්ෆර් එකක් යන්න පුළුවන්. නමුත් හිටපු ඉස්කෝලේට යන්න නම් අවුරුදු 10ක් යන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නීතියක් හැදිලා තියෙනවා. අන්න ඒකන තියෙන ස්ථාවරත්වය මොකද්ද?
ගරු කථානායකතුමනි, පාසල් පවතින්නේ දරුවෝ නිසා. අපිට එන ප්‍රශ්න දිහා බැලුවොත් ඔබතුමා පුදුමයි. අවුරුදු 5ක් සේවය කරන්න ඕනේ කියලා දැම්මහම යම් පලාතක ගුරුවරු උනතාවේ තියෙන තැන්වල 5ට කලින් කොහොම හරි විශාල පිරිසක් එනවා. කවදාවත් මේ ප්‍රශ්නේ දුෂ්කර ප්‍රශ්නවල විසඳන්න බෑ. පොඩ්ඩක් ඉන්න කියන්න. මේ සඳහා අපි දන්නවා කලින් කල විවිධ තීන්දුව ගත්තා. අවුරුදු 10ක කතාව ගත්තේ පහුගිය කාලේ. ඒ යහපාලනේ කාලෙම තමයි ඒ තීන්දුව ගත්තේ. ඊට කලින් වෙනස් ආකාරයෙන් තිබ්බා. දැන් ගුරුවරු ජාතික පාසල් අතර මාරුව නම් මාරු මණ්ඩලයක් මගින් අපි කරනවා. පළාත්වලත් මාරු වීම සඳහා වැඩසටහන් ඒ මට්ටමින් කරනවා. හැබැයි ආදර්ශයක් දීලා තිනවා සබර්ගමු පළාත නිමිස් යොදාගෙන තිනවා. ඒ කියන්නේ පරිගණක ගත කරලා සීලු තොරතුරු උනතාවයන් මාරුව ඉල්ල කරන ගුරුවරයාට හෝ ගුරුවරියට ඒක තුලින් බලන්න පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා තමන්ගේ මාරුව ක්‍රියාත්මක වෙන්නේ කවද්ද, කොහටද යන්නේ. මතක තියාගන්න ඕනේ රාජ්‍ය සේවකයෙක් වහම මේක ඉන්නවා. රාජ්‍ය සේවකයෙක් ගුරුවරු වෙනයි ගුරුවරුත් ඉන්නවා. හැබැයි අනිත් පැත්තෙන් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් ගත්තොත් දැන් අපි ලිපිකරුව නම් ඕන තැනක මාරු වෙන්න පුළුවන්. මොකද ගිහිල්ලා ඒ විෂය කිසි ප්‍රශ්නයක් නැහැ. සතියෙන් දෙකෙන් මාසෙන් ඒ විෂය අරගෙන ඒ ලිපිකරුවට කරන්න පුළුවන්. හැබැයි ගුරුවරු මාරු වීම නෙවෙයි කරන්නේ. එතනයි වැරදිලා තියෙන්නේ. ගුරුවරුන්ව මාරු කරන්නේ නැහැ. ගුරුවරුන්ව කරන්නේ ස්ථානගත කිරීම. Not transfers but deployment. There's a difference between deployment and the transfers. As parliamentarians, right, as the policy makers, we must keep all these things in our mind.
දැන් අවුරුද්ද සවුරුත් නෑ මගේ අහගෙන ඉන්නකෝ මම මොකද්ද කියන්නේ කියන එක මම පොඩ්ඩක් නෝ අවුරුදු 10කදී දස අවුරුදු මාරුව ලබා ගත්තට පස්සේ අවුරුදු 5කට පස්සේ ආපහු මාරු වෙන්න පුළුවන් 5කට පස්සේ 5 විකයට පස්සේ. නමුත් හිටපු ස්ථානෙට දෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. හිටපු ස්ථානෙටයි අවුරුදු 5කට පස්සේ යන්න බැරි.
ඔව් මං අධ්‍යාපන අමාත්‍යංශයේ මාරු වීම සියල්ලම පළවෙනි දාට පැහැදිලි කරලා දෙන්නම්. මං ඇති තරම් කාල වේලාව අරගෙන ගරු මන්ත්‍රීතුමනි, ගුරුවරුන්ව මාරු කරන්නේ නැහැ. ස්ථානගත කිරීම කරන්නේ ගුරු වර්ගයන්. අපි ඒක තේරුම් ගන්න.
ගරු කථානායකතුමනි, අගමැතිතුමා මගේ නම සඳහන් කෙරුවා. මම එතුමාට කියන්න කැමති, එතුමා පළාත් සභා ගැටලු ගැන කිව්වා. පළාත් සභා මැතිවරණයේ තියෙන ගැටලු ගැන කිව්වා. ආණ්ඩුවට පළවෙනි අවුරුද්ද දෙකේ තුලෙන් දෙක තිබ්බා. දැන් තුලෙන් දෙක නැහැ. නමුත් පළාත් සභාව සක්‍රිය කරන්න මැතිවරණ කියන්න අපි අවශ්‍ය තුලෙන් දෙක ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ අපි කියන්න සූදානම්. අපි we are ready to give the 2/3 majority restore the provincial council. ඒ වගේම දැන් පළාත් පාලන මන්ත්‍රීවරු 8000 කරනකොට දෙපැත්තම ඡන්ද දුන්නා. ආණ්ඩුවයි විපක්ෂයයි ඡන්ද දුන්නා. කවුරුත් ඉදිරි දුන්නේ නැහැ. ඉතින් මේක 4000 කරනව නම් අර පරණ තිබ්බ අනුපාත ක්‍රමය එක වගන්තියකින් අනුපාත ක්‍රමය ස්ථාපිත කරන්න පුළුවන්. අපි ඒක කරමු. එතකොට ඉබේම 4000 එනවා. ඒක නම් ප්‍රශ්නේ. බට් මම නම් කියන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ. කල් දාන්නයි හදන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නම් පරණ අනුපාත ක්‍රමයට යමු. අපි සහයෝගය දෙනවා. හරි. හරි පරණක් ගේන්න අපි සහයෝගය දෙනවා.
ඔව් අක්කුපුර මන්ත්‍රීතුමා. අපි අලුතෙන් පනතක් ගේන්න ඕනේ. ඔව්. අපි අලුතෙන් එකට අවශ්‍ය කරන පනත ගේන්න. ඔව්. ගේනවා ගේනවා බය වෙන්නපා ගේනවා. පාර්ලිමේන්තුවේ අයවැය විරුද්ධ කරන් ගේනවා.
හරි බොම් සිට.
කල්ති බඩුපත ක්‍රමේ එනවනම් අපි ඡන්දය දෙනවා. වෙන වෙනේවට බෑ. කල් දාන්නේවට බෑ. මේ මැතිවරණය මාර්තු 20ට කලින් දියන්න ඕන. ඒක තිබෙන්න නැත්නම් අපි අධිකරණයට එනවා. අපි කීපවතාවක් කියලා තියෙනවා. නමුත් පරණ අනුපාත ක්‍රමයේ ඡන්දය තියෙනවනම් අපි සහයෝගය දෙනවා.
ඔව් රෝහිණී කුමාරී ජයරත්නතුමනි.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරා ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන්. එතනදී මම දකිනවා ඇත්තටම දරුවන්ට ඩ්‍රෙස් කෝඩ් එකක් තිබුණාට ගුරුවරුන්ට ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. නමුත් සම්ප්‍රදායිකව ඔසරිය අඳින්න පුරු වෙලා තියෙනවා. ඒක මම පෞද්ගලිකව මම ගුරු වෘත්තියේ දිගටම හිටියා නම් මම අඳින්නේ ඔසරිය තමයි. නැත්තම් සාරිය තමයි. නමුත් මම ඔබතුමාට කියන්නේ මේ වෙලාවේ සමාජයේ මේ රටටම එපා කරපු මේ වචනේ පාවිච්චි කරනවට සමහවෙන්න ඕනේ කුපාඩි මිනිහෙක්. ප්‍රකාශයක් කරලා තියෙනවා ගුරුවරියෝ ගෞම ඉල්ල සාරිය එපා ගෞම ඉල්ලන්නේ ගෞම හෝ පහසු ඇඳුමක් ඉල්ලන්නේ ආණ්ඩුවට කඩේ යන මිනිහෙක් මේ කියන්නේ. පාසල ගාවට එන පියවරු සමග යන්න පහසු වෙන්න කියලා. ඒක මං හිතනවා සමස්ත ගුරුවරියන්ට ගුරු වෘත්තියට මේ රටේ කාන්තාවන්ට කරපු අපහාසයක් විදිහට මම දකිනවා. ඒ වගේම දරුවන්ව පාසල ගාවට ගෙනියන පියවරුන්ටත් කරපු අපහාසයක් විදිහට මම දකිනවා. ඒ නිසා මේ පිළිබඳව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතුමත් ඉන්න නිසා මම කියන්නම්. ගරු ඇමතුමනි, දැන් මේ උද්ධමනය නිසා සාරිය ගන්න යන මිල ගැනත් කතා වෙන නිසා මම ඉල්ලනවා ගුරුවරුන්ට යුනිෆෝම් එකට දීමනාවක් දෙන්න. අනික් අයට දෙනවනේ. ඒ වගේ දීමනාවක් දෙන්නයි කියලා මම යෝජනා කරනවා.
හරි ගෞසුති.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ 2020-21 COVID-19 ඇත් එක්ක දරුවෝ පාසල් ගියේ 50% බස්නාහිර පළාතේ. පිටපළාත්වල 60%. මේ අවුරුදු දෙකම අර මම සමීක්ෂණයක් කළා තුන ශ්‍රේණියේ දරුවන්ගේ සාක්ෂරතාවය පිළිබඳව. දෙකම සංඛ්‍යා පිළිබඳව නියුමරසි, අක්ෂර පිළිබඳව ලිටරසි. මං ඉතා මෑතක නුදුරු අනාගතයේදී මං ඒ ප්‍රතිඵල දෙනවා. ඒකේ ලැබිච්ච තොරතුරුත් එක්ක අපි නැවත වැඩසටහනක් හදනවා. ඒ දරුවෝ 4 සහ 5 කොහොමද මේ අහිමි වෙච්ච කාල සීමාවත් එක්ක වැටිච්ච වැටිල්ල ඉහළට ගේන්නේ කියලා. අපිට මේවයි තියෙන ප්‍රශ්න. මේ රටේ කොහෙවත් ගුරුවරියෝ කවුරුත් කිව්වේ නැහැ අපිට සාරි ගන්න අමාරුයි කියලා. අපිට සාරි අඳින්න බැහැයි කියලා. සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා පාසලකට ගියොත් ගුරුවරියෝ සාරි අඳින්නේ. කවුරුත් කිව්වේ නැහැ ඒක. මේක ඔබතුමියන්ට මම පැහැදිලිව කියන්න ඕනේ. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව දැනුම් දුන්නා 2019 කොවිඩ් තත්ත්වයේ තුල අපි රට වසා තැබුවා. විටින් විට පාසල් වැහුවා, කාර්යාල වැහුවා. ඒ නිසා පහසු වීමක් සඳහා කොවිඩ් කාල සීමාව තුළදී චක්‍ර එක නැ නිකුත් කළා. හැබැයි මම පැහැදිලිව කියනවා ගරු කතානායකතුමනි, ගුරු සේවයේ යෙදෙන සෑම ගුරුවරියක්ම දන්නවා ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතියේ පැහැදිලිව තියෙනවා ගුරුවරුන් කොහොමද පාසල් එන්න ඕනේ, විනීතව හැසිරෙන්න ඕනේ, තමන්ගේ ඇඳුම කොහොමද තියෙන්නේ කියන එක. ඒක ඔහෙවත් කියලා නැහැ සාරියක් අඳින්න ඕනේ කියලා. නමුත් මේ සියල්ලෙන්ම කියවෙන්නේ ඒ ගුරු ගෞරවය රැකගෙන මේ කටයුත්ත වෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් ඒකට අපි සම්පූර්ණ එකඟයි. ඔබතුමිය කියපු කාරණේදී මේ මුහුණු පොත් මගින් කරන මේ ඊටාම අසභ්‍ය වැරදි දෙය ගැන මමත් කම්පා වෙනවා. මම අත්ත වශයෙන්ම කනගාටු වෙනවා. මේ මේ විෂය බාර කෙනෙක් හැටියට මට පුළුවන් නම් මම CID එකට දීලා මේක හොයන්නයි කියන්නේ. හැබැයි ඒ වගේම yes ඒ වගේම එතෙන්ට මේක ගෙනාවේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදගත්ත නිසා. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපි කවුරුත් දන්නවා. අපිටත් අමාරුයි, ගුරුවරුන්ටත් අමාරුයි, රජ සේවකයන්ටත් අමාරුයි. මේ අමාරුව ඇති වෙච්ච කරුණුත් අපි කතා කරලා තියෙනවා. හැබැයි දැන් අපි මේ ඔක්කොම උත්සාහ කරන්නේ මේ අමාරුව අඩු කරගන්න. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට ඒ 2019 ගෙනාපු චක්‍රලේඛන ඉවත් කරයි. ඒතර නිලැඳුම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අමාරු පිරිසට දීමනාවක් දෙන්න රජයට මුදල් මේ වෙලාවේ අලුතෙන් වෙන් කරන්න බෑ.
හැබැයි මම යම්කිසි විකල්ප වැඩපිළිවෙලක් සඳහා දැනට කටයුතු සූදානම් කරන් යන අවසන් වුණාම මම දැනුම් දෙන්නම්.